Order, please. Kathanayakawaryage nivedana. Sri Lanka Prajathantrika Samajwadi Janraje Andrukama Vyavasthave 79 වෙනි ව්‍යවස්ථාවේ විද්‍යාන ප්‍රකාරව 2017 අගෝස්තු 9 වෙනි දින මා විසින් ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන නැමැති පනත් කැඳුම් පොතේ සාහිතිකය සටහන් කරන ලද බව දැනුම් දීමට කැමැත්තෙමි. කථානායකවරයා විසින් ලිපි ලේඛනාදිය පිළිගැන්වීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චර්යා ධර්ම සංග්‍රහය අවසන් කැඳුම් පත මම ඉදිරිපත් කරමි. ගරු මන්ත්‍රීවරුනි, මේ අවස්ථාවේදී ව්‍යවස්ථාදායකගේ අභිමානය සහ ගෞරවය ආරක්ෂා වන පිණිසත් ව්‍යවස්ථාදායකයන් ලෙස අපගෙන් අපේක්ෂා කරනු ලබන විශිෂ්ටතා මට්ටම සම්බන්ධයෙන් මහජන විශ්වාසය ඇති කිරීම පිණිසත් මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවේ කැපවීම සාධක කිරීම පිණිසත් අවශ්‍ය වන්නා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චර්යා ධර්ම සංග්‍රහය අවසාන කෙඳුම් පත ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට හැකිවන පරිදි මෙලෙස ඉදිරිපත් කිරීම ඓතිහාසික අවස්ථාවක් බව සඳහන් කරනු කැමැත්තෙමි. විවිධාකාර දේශීය විදේශීය විද්වතුන් විශේෂඥයන් විමසීමෙන් ඉදිරිපත් කළ අදහස්ද මැනවින් අධ්‍යයනය කර කෙටුම් පතක් වශයෙන් සකස් කර මීට මාස කීපයකට පෙර සෑම මන්ත්‍රීවරු ලබා දීමෙන් අනතුරු ලැබුණු විවිධ අදහස් යෝජනා සියල්ලම සලකා බලා අවසාන වශයෙන් නීති කැටුම්පත් සම්පාදකවරයාගේ සහය ඇතිව යථා පරිදි සකස් කළ බව මෙම සභාවට දැන්වනු කැමැත්තෙමි. මේ සඳහා අප සියලු දෙනාගේම සහය මම බලාපොරොත්තු වෙනවා. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2017 අංක 1 දරන පරිපූර්ණ ඇස්තමේන්තුව මම ඉදිරිපත් කරමි. එම පරිපූර්ණ ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවට සහ ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 එක වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍ය හා මානව ශාස්ත්‍ර පීඨයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ඒකකය ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යයන අංශය ලෙස උසස් කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මාමාර්ග අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2017 ජූනි 30 වෙනි දිනදී අංක 2025/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියම සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 එක වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය තුළ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මාමාර්ග අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2017 ජූනි 30 වෙනි දින ඇති අංක 2025/39 දරන අතිවිශේෂ පත්‍රයේ පළ කරන ලද නියමයේ මම ඉදිරිපත් කරමි. එම නියමයන් අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ අංශික අධීක්ෂණ කාර්ක සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ස්වදේශ කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අභ්‍යන්තර කටයුතු වයම සංවර්ධන හා සංස්කෘතික කටයුතු ඇමතිතුමා.
කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තරුණ ක්‍රීඩා කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු විදුලි බල හා පුනර්ජනීය බලශක්ති අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමා.
කථානායකතුමනි, 2014 වර්ෂය සඳහා ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පොලිසියේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාරක සභාව වාර්තා පිළිගැන්වීම පළමුවෙන්න සෞඛ්‍ය හා මානව සුභසාධනයේ සමාජ සෞභාග්‍ය ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාවෙම කාරක සභාවේ සභාපති ගරු ලකී ජයවර්ධන මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, සෞඛ්‍ය සහ මානව සුභසාධනයේ සමාජ සෞභාග්‍ය ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළද 2012-2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාර්ෂික වාර්තාව 2013 වර්ෂය සඳහා ඉදිකිරීම් අභ්‍යාස සහ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව 2012 සහ 2013 වර්ෂය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව 2012 වර්ෂය සඳහා සාධිපත්‍ය කල්මනාකරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව 2008, 2009, 2010, 2011, 2012, 2013 සහ 2014 යන වර්ෂ සඳහා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014 සහ 2015 යන වර්ෂ සඳහා රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව කොළොන්නාව කාර්ය සාධන වාර්තාව සහ 2012 වර්ෂය සඳහා රාජ්‍ය සංවර්ධන නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
ව්‍යාපාර වාණිජ කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාවේම කාරක සභාවේ සභාපති ගරු සේඩ් අලි සහීර් මෞලානා මහත්මයා විසින් ඉදිරිපත්
කිරීම.
ඒ ගරු ගරු පේජාස මන්ත්‍රීතුමා ඉදිරිපත් කරනු ඇත.
තානායකතුමනි, ව්‍යාපාර හා වාණිජ කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හස්තකර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2014 වර්ෂය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
තුන්වැන්න ජාත්‍යන්තර සමන්තා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු රංජිත් අලිවිහාරි මහත්මයා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වෙත යොමු කරන ලද 2016 වර්ෂය සඳහා විදේශ රැකියා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධක වාර්තාව සහ 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තු කාර්යාංශයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්.ඒ. සුමන්දිරන් මැතිතුමා විසින් පිළිගැන්වීම.
Honorable Speaker, I present the report of the Committee on Public Finance on revision of salaries and allowances to the Chairperson of the Human Rights Commission of Sri Lanka and the annual report of the Central Bank of Sri Lanka for the year 2016, which were referred to the said committee.
Thank you. Pesam piliganeema garu WDJ Senuratna Mettuma, garu Nihal Galappatti Mettuma,
garu Kathana Mettumani, Kathragama Galahittiya Parnapara ගාල්ගේ වත්ත ස්ථානයේ පදිංචි CRB මානවඩ මහතාගේ ලැබුණු පෙස්සමත්ද අම්බන්තොට මයුරපුර මෙත්සෙවන අංක 73 දරන ස්ථානයේ පදිංචි KVA සුනිල් මහතාගේ ලැබුණු පෙස්සමත්ද දෙවෙනුවර ගල්හේන ගල්ගනේ පාරේ සමගි මහතා අංක 49.9 දරන ස්ථානයේ පදිංචි PMP කුමාර මහතාගේ ලැබුණු පෙස්සමත්ද පිළිගන්නමු.
ගරු විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා,
ගරු කථානායකතුමනි, බද්දගම කුම්මේ සුහද යන ස්ථානයේ පදිංචි JD චන්දකුමාර ජයසේකර මහතාගෙන් ලැබුණු පෙස්සමත්ද ගාල්ල පහළ ඩික්ෂන් පාර අඩවි වන කාර්යාලය යන ස්ථානයේ සේවයේ නියුතු RS ලියනගේ මහතාගෙන් ලැබුණු පෙස්සමත්ද ගෞරවයෙන් පිළිගන්නු. ස්තුතියි.
මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු වනු ඇත. ගරු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රශ්න අසන අවස්ථාව ගරු SM මරිකාර් මැතිතුමා.
ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමාගෙන් අහන ප්‍රශ්න වටයේදී මම අහන්න කැමති මීතර මුල්ල කසලකන්ද න්‍යායාමෙන් පස්සේ ඒ කසලකන්දේ තියෙනවා අක්කර 28ක භූමියක්. ඒක ප්‍රතිචක්‍රීකරණය කරලා රුපියල් බිලියන 5කට වඩා වටිනාකමින් යුත් එම භූමියත් ඒ ආසන්නයේ තියෙනවා තවත් අක්කර 32ක් පමණ ආසන්න වෙච්ච මීතර මුල්ල බස් ඩිපෝවක් තියෙන භූමිය කොළඹ නගරයේවට ආර්ථික වටිනාකමින් යුක්ත විශේෂයෙන්ම කොළඹ වරායට කිලෝමීටර 2ක් නොඅඩුව ඒ වගේම කටුනායක කොළඹ අධිවේගී මාර්ගයට කිලෝමීටරයක දුරකින් පමණ තියෙන රේගුබහාලන මෙහෙයුම් මධ්‍යස්ථානයට මීටර 500ක පමණ දුරින් තියෙන මේ භූමිය ආර්ථික වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්න මේ කුණුකන්ද ප්‍රතිචක්‍රීකරණය කරලා අවශ්‍ය කටයුතු රජය කරනවද ඒ සඳහා තිබෙන වැඩපිළිවෙළ කුමක්ද කියා.
පළවෙනි එක ඔව් ආයන් ඔව් දැන්ට පවතින තත්ත්වයන්ව සැලසුම් සහගතව කුණුකන්ද සහිත භූමිය ස්ථාවර කළ යුතු ඇති බැවින් එම කටයුතු නිම කළ වහාම පොදු කටයුතා වාණිජ කටයුතු සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇත. ඈ ඔව් එකිනෙකට සම්මේ භූමිය එකිනෙකට සම්බන්ධ නොමැත. අපිට ලබා ලැබිලා තියෙන වාර්තානුව මීතොට මුල්ල අසල අංගනයේ ඉඩම අක්කර 21යි බස් ඩිපෝ භූමිය අක්කර 8.5යි.
ගරු කථානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් මීතර මුල්ල කසල දාපු ප්‍රමාණය තමයි 21ක තියෙන්නේ
ඒ හා එදායකත් එන මන්තුම කියවන්න මම කියන්නේ. කියන්න මෙම ප්‍රදේශයේ අධික ඝනත්ව නිවාසය කටයුතු ස්ථාපිතව ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා යොදා ගැනීමට දැන් තීරණය කර ඇත.
ගරු කථානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය කසල බහාලපු ස්ථානය තමයි අක්කර 21ක තියෙන්නේ ඒකට අවශ්‍ය පාවිච්චි කරපු ඒ අවට තියෙන භූමියත් එක්ක තමයි අක්කර 28ක් තියෙන්නේ. ඉතින් මං හිතන්නේ දැන් මේක ප්‍රතිචක්‍රීකරණය කරාම දැන්ට නාගරික සංවර්ධන අධිකාරිය මේක කම්පැක් කරන වැඩ ටික කරගෙන යනවා. මේක ප්‍රතිචක්‍රීකරණය කරාම මේ භූමියේ වටිනාකම රුපියල් බිලියන 5කට වඩා වැඩි වෙනවා. අනෙක් පැත්තෙන් දැන් මේකේ මල්වත්තක් වවන එකද වඩා වැදගත් වෙන්නේ ප්‍රතිචක්‍රීකරණය කළ ආර්ථික මධ්‍යස්ථානයක් වීමද වඩා වැදගත් වෙන්නේ කියන එකයි මේ ඒක පිළිබඳව රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් තියෙනවද කියන එකයි මගේ ප්‍රශ්නය.
මෙතන අපිට ලැබිලා තියෙන වාර්තාව අනුව මෙම ප්‍රදේශයේ අධි ඝනත්වයේ නිවාසික ප්‍රදේශයක් බැවින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මෙම භූමිය යොදාගෙන රජය විසින් මේ වන විට තීරණ කර තිබෙනවා. මන්තුමාගේ යෝජනා තියෙන අපිට ඉදිරිපත් කරොත් මම ඒ යෝජනාත් අරගෙන අපි සාකච්ඡා කරන්න.
ග්‍රාමතුමාට ඒ පිළිබඳ යෝජනා ටික මට අද දවස ඇතුළත ලිඛිතව ලබා දෙන්න පුළුවන්. දැන් අධි ජනගණත්වයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් පර්ච් එක දෙක තමයි ගෙවල් තියෙන්නේ. ඉතින් මේ බහුතර නිවාස අනවසර නිවාස ඒ එක්කම ඒ නිවාසවල ඉන්න ජනතාවගේ ජන ජීවිතය ඕකෙන් දියුණු වෙන්නේත් නැහැ. දැන් කැලණි පාලම සඳහාත් කොළොන්නාව මැතිවරණ කොට්ටාසේ ඒ වගේම අධි ජනගණත්වයක් තියෙන අය ඉවත් කරලා එයාට නිවාස ලබා දීලා රජයේ සංවර්ධන සඳහා යොදව ගත්තා. මේකත් අර නිවාස පහසුකම් වැඩි දියුණු කරනවා වෙනුවට අපේ යෝජනාව වෙන්නේ ඒ අයට තට්ටු නිවාස ලබා දීලා මේ භූමිය මීට වඩා වටිනාකමක් තියෙන තැනක් බවට පත් කරොත් හොඳයි කියන එක. මොකද හේතුව දැන් මේ මියගිය 32 දෙනාට කළ හැකි ලොකුම උපහාරය මේ හරහා කොළොන්නාව ප්‍රදේශය ආර්ථික විප්ලවයක් කරන තැනක් බවට පත් කිරීම කියන එක තමයි අපේ යෝජනාව.
ගරුවගමතුමා ඒ යෝජනා ටික අපේ ලබලා දෙන්න අපිට උපරිම ප්‍රයෝජන ලබාගත් වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්න.
හොඳයි. ගරු වෛද්‍ය නලින්ද ජයසිස මැතිතුමා. ගරු අගමැතිතුමා ඔබතුමා සූදානම්ද ප්‍රශ්න පිළිතුරු දෙන්න ආධාරණම්. ගරු නානාකාර මැතිතුමා
ඒ සිද්ධ වෙච්ච ඒ හානියට පත් වූ ජනයාට දැන් මේ වෙනකොට සියලු දෙනාට නිවාස සැපීම වන්දි පූර්ණ කරලා තියෙනවා.
ඔබතුමා
මියගිය 32 දෙනාට මේ වෙනකොට රුපියල් 110 බැගින් වන්දි ලබා දීලා තියෙනවා රජය මගින්. ඊට අමතරව අපි කබීර් හෂීම් ඇමතිතුමාගේ අමාත්‍යාංශයේ මැදිහත් වෙලා තවත් 157,000 ගානේ ඒ අයට වන්දි ලබා දීම කරලා තියෙනවා. ඊට අමතරව නිවාස 98ක් පූර්ණ හානි සහ අවදානම් කලාපයේ ඉන්න අයට ලබා දීලා තියෙනවා. අනෙක් අයට මාස 3ක කුලිය ලබා දීලා මේ මාස 3 ඉවර වෙලා දැන් තවත් මාසක කුලිය ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඊටත් අමතරව නාගරික සංවර්ධන අධිකාරියේ මණ්ඩවිල නිවාස ව්‍යාපෘතිය අගෝස්තු මාසයේ අග ඉවර වෙනවා. ඒ ඉවරනකොට ඉතුරු 150 දෙනාට අවශ්‍ය නිවාස ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. ඊට අමතරව මේ අයගේ වන්දි ලබා දීම සඳහා නිවාසවල තක්සේරු කටයුතු ඉවර කරලා තියෙනවා. ගිය සතියේ සිකුරාදා වජිර අබේවර්ධන ඇමතිතුමත් කොළඹ දිසාපතිතුමත් මමත් මේ මියගිය පවුලේ සමාජිකයින් සමග මේ ඒ නිවාස වන්දියත් එක්ක ඉඩම් වන්දියත් ලබා දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කරලා මොකද ඒක අත්පත් කරගැනීමේ ගැසට් පත්‍රයක් ගහලා මාස 6ක කාලයක් යන හින්දා ඒක ඉක්මන් කරන්න පුළුවන් ක්‍රමවේදයක් හදාගෙන යනවා. ඉතින් මම විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට ලක්ෂ 10ක් ලබා දීම සම්බන්ධව.
ගරු කතානායකතුමනි මේකට පිළිතුරු දෙන්න මම ඒ අමාත්‍යාංශයේ ඒ මන්ත්‍රීතුමාට කරුණු පැහැදිලි කරන්න කිව්වා. එතුමා තමයි ඒ ප්‍රදේශයේ මන්ත්‍රීතුමා හැටියට අදාළ අමාත්‍යාංශ එක්ක මේ ගිවීම වලට කරන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන විශේෂයෙන්ම අනාගත අපි අනාගතයේ මේකෙන් ගත යුතු ප්‍රයෝජනෙත් මම එකක් කියන්න කැමතියි. මීතොට මුල්ල කසල කන්ද පිහිටි ප්‍රදේශයට පසුගිය ආණ්ඩු කාලයේ ගත් තීරණයක් අනුව, ඒ කියන්නේ රාජපක්ෂ රෙජිමේ යටතේ ගත් තීරණයක් අනුව කසල බැහැර කිරීමට ආරම්භ කළා. ජනාකීර්ණ ප්‍රදේශයක් වන මීතොට මුල්ල කිසිදු පරිසර ඇඟීමක් සිදු නොකොට මහජන සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ නොසලකා දිගින් දිගටම කුණු බැහැර කිරීම සිදු කළා. කිසිම සෙවිල්ලක් නැතිව හිතුමතේ කොළඹ කුණු සේරම ගෙනත් දැම්මා. අවසාන අප රජයට රාජපක්ෂගේ නායකන්දට අමතරව කුණු කන්දක්ද උරුම වුණා. කුණු කන්දේ ශාපය ගෙවන්න සිදු වුණේ මේ අසරණ ජනතාවට.
ගරු වෛද්‍ය නලින්ද ජයසිස මැතිතුමා.
ගරු අග්‍රාමාත්‍යතුමා අසන ප්‍රශ්නය, හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබාගත් මුළු ණය ප්‍රමාණය, වසරින් වසර ගෙවුන ලැබූ ණය හා පොලිවාරික ප්‍රමාණය, වසරින් වසරම වරාය විසින් ඉපයු ආදායම කොපමණද, හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමට පැවරීම සම්බන්ධව ගිවිසුම අත්සන් කළේ කවදාද, එම ගිවිසුම අත්සන් කිරීමට පෙර ඊට අදාළ සංශෝධන ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා හා ඛනිජ තෙල් වෘත්තීය සමිතිය අතර එකඟතාවයක් ඇති වූ බව ඔතුමා පිළිගන්නේද, ගිවිසුම අත්සන් කළ පසු ඉදිරිපත් කරන ලද සංශෝධන කවරේද, ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේද කවදාද?
කථානායකතුමනි පේන හැටියට කුණු කන්දෙන් ණයකන්දට ඇවිල්ලා තියෙනවා. මෙතන ණයකන්දක් තියෙන්නේ. කෙසේ හෝ අපේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් අවස්ථා පහකදී ණය ලබා ගැනීම අතර එකතු ඇමරිකන් ඩොලර් මිලියන 1252ක් වෙනවා. අපි දළ වශයෙන් රුපියල් බිලියන 180ක් පමණ මුදලක් ණය අරගෙන තියෙන්නේ. දැන් ණය ගෙවනකොට පොලිය ගෙවන්න තියෙනවා. ඒ සඳහා වසරින් වසර ගෙවු ණය වාරික ප්‍රමාණය සැලකුවොත් 2014 වසරේ රුපියල් මිලියන 4023ක්, 2015 වසරේ රුපියල් මිලියන 4487ක්, 2016 රුපියල් මිලියන 4886ක්, 2017 වසරේ ජූනි මාසයේ දක්වා රුපියල් මිලියන 2537ක් ගෙවා තිබෙනවා. එසේම 2017 ජූනි මාසයෙන් තෙක් ණය සඳහා පොලිය වශයෙන් රුපියල් මිලියන 24,880ක මුදලක් ගෙවා තිබෙනවා. මම කිව්වොත් අපි පැහැදිලි කරන්න, අපි සම්පූර්ණයෙන්ම ඩොලර් මිලියන 1262ක් ණය අරගෙන තියෙනවා. ඒ එක්කම ඒකෙන් දැනට ඒ ණය ගත්තේ අවස්ථා පහක, අවස්ථා තුනක ණය ගත්තේ මුදල සම්පූර්ණයෙන්ම ගෙවලා තියෙනවා ඒ අදාළ පාර්ශ්වවලට. තව ඩොලර් මිලියන 196ක ණය දෙකක් තියෙනවා. ඒකෙන් කොටසක් අපි යොදවලා තියෙනවා ගෙවන්න, ඉතුරු කොටසත් අපිට යොදවා ගන්න තිබෙනවා. දැන්ට ගෙවලා තියෙන පොලිය ඩොලර් මිලියන 1888යි. එහෙනම් අපිට 2034 වෙනකන් ගෙවන්න තියෙන නිසා පොලිය සියල්ලම එක්ක මං හිතන්නේ මේ මුළු ප්‍රමාණයම මං කිව්වා මට සංඛ්‍යාලේඛන අද තිබුණ නැත්. අන්තිම කාල වෙනකන් අරගත්තොත් මං හිතන්නේ ඩොලර් 1,000,000 නෙමෙයි, ඊට වඩා 1,600ක් 700ක් විතර අපිට ගෙවන්න තිබෙනවා. දැන්ට ගෙව්වේ ප්‍රමාණය මම ලැබලා දීලා තියෙන්නේ. තවත් ඒ වගේම මුදල් යොදවා ගන්න තියෙනවා අන්තිම වියදම් වලට ගෙවන්න. හම්බන්තොට වරාය මගින් ඉපයු ආදායම සැලකුවොත් 2011 වසරේ රුපියල් මිලියන 13ක්, 2012 වසරේ රුපියල් මිලියන 135ක්, 2013 වසරේ රුපියල් මිලියන 585ක්, 2014 වසරේ රුපියල් මිලියන 1237ක්, 2015 වසරේ රුපියල් මිලියන 2145ක්, 2016 වසරේ රුපියල් මිලියන 2041ක් වෙනවා. ඒ අනුව දැනට ගෙව ඇති සම්පූර්ණ ණය වාරිකා පොලි මුදල්වල එකතුව රුපියල් මිලියන 40,813ක්. එසේම මේ වන විට හම්බන්තොට වරාය මෙහෙයුම් වලින් ලබා ඇති පාඩුව පමණක් රුපියල් මිලියන 9,814ක් වෙනවා. නමුත් මේ දක්වා හම්බන්තොට වරායෙන් උපය ඇති සම්පූර්ණ ආදායම රුපියල් මිලියන 7,119ක් පමණයි. දැනට ගණන් බල ඇති ආකාරයට මේ විට හම්බන්තොට වරාය සමස්ත පාඩුව රුපියල් මිලියන 51,530යි. රාජපක්ෂ රෙජිමේ මේ ආකාරයෙන් රුපියල් බිලියන ගණනින් ණය අරගත්තා. නැව් නැති වරායවල් හැදුවා. අපිට කිව්වේ නැව් දහස් ගණන් දවසකට යනවා, නැව් 20ක් මෙතෙන්ට આવොත් අපිට මේ ආදායමක් ලබා ගන්න පුළුවන් කියලා. කෙසේ හෝ ඒ නැව් 20 මෙහාට ආවේ නැහැ. ආවේ නැව් වලින් කොටසක් ආවේ අර වාහන ගේන නැව් කොළඹට යවන්න නැතුව හම්බන්තොට ගෙවන්න කියලා නියෝගයක් දුන්නා. දැන් ඒ පව් ගෙවන්න වෙලා තියෙන අප ඇතුළු රටේ සමස්ත ජනතාවට ඉදිරියට මේ රටේ ඉපදෙන දරුවනුත් ණයකාරයෝ කරලා තිබුණා. අපි ඒ ප්‍රශ්නේ තමයි දැන් විසඳගෙන යන්නේ. ජනතාව අපේ කාලෙදි මේ ණය ඔක්කොම ගෙවලා අවසන් කරන ජනතාවට වග කියන රජයක් වශයෙන් මේ අධික ණය උගුලෙන් ගැලවීමටත් අනෙක් අතට හම්බන්තොට වරායෙන් යම් ප්‍රයෝජනයක් ගෙන එම කලාපය සංවර්ධනකොට රටේ ආර්ථික වර්ධනයට හම්බන්තොට වරාය ඵලදායි ලෙස දායකර ගත ඇති ආකාරයේ පිළිබඳ අපි සාකච්ඡා කළා. මේ සම්බන්ධ චීන රජය සමගත් සාකච්ඡා කළා. ඒ සිදු කළ සාකච්ඡා ප්‍රතිඵලයක් වශයෙන් චීන සමාගමක් හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග එකට පිහිටවන හවුල්කාරී සමාගමක් දීර්ඝකාලීන බදු පදවන මත හම්බන්තොට වරාය ක්‍රියාත්මක කරනු සඳහා අපි තෝරාගත්ත චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින් පුද්ගලික සමාගම හා සහන ගිවිසුමක් 2017 ජූලි මාස 29 වෙනිදා අත්සන් කරනු ලැබුවා. මෙම ගිවිසුම අත්සන් කළාට පසුව මෙතෙක් කිසිදු සංශෝධනයක් සිදු කර නැහැ. මෙම සහන ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව පාර්ලිමේන්තුවේ අත්සන්ගේ කොන්දේසිය තුන පාර්ලිමේන්තුවේදී ගිවිසුම සම්බන්ධයෙන් වන විවාදයක එළඹෙන කරුණු මත පදනම්ව ගිවිසුමේ වගන්ති සංශෝධනය කරන්නට අපි සාකච්ඡා කරන්න ඉඩ තියලා තියෙනවා. කණ්ඩායම් දෙකම එකඟ වෙන්න ඕනේ. ගරු ජනාධිපතිතුමා විසින් ඛනිජ තෙල් වෘත්තීය සමිති සමගද මේ සම්බන්ධව සාකච්ඡාව පවත්වා ඇති අතර එෙහිදී වැඩිදුර සාකච්ඡා කොට තීරණයකට එළඹීමට එතුමා එකඟ වී තිබුණා. ඒ අනුව මෙම ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් ලබා දී මේ සඳහා කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථා ලබා දුන්නා. විවාදය සිදු කළා නම් සිදු කර ඇති මුදල් නාස්තිය පිළිබඳවත් මේ සහන ගිවිසුම මගින් රටට අත්වන සහන පිළිබඳත් සියලු දෙනාටම කරුණු හෙළිදරව් වෙනවා. මේ නිසා විපක්ෂයේ සමහර කණ්ඩායම්වලට අවශ්‍ය වුණේ එම විවාදය කඩාකප්පල් කරන්න. එම නිසා ඒ වටිනා අවස්ථාව මගහැරුණා. රාජපක්ෂ පාලන යුගයේ වගේ කිසිදු කරුණක් පාර්ලිමේන්තුවේ සගවන්න අපිට අවස්ථාව නැහැ. පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කරනවාට විපක්ෂයේ සමහර කණ්ඩායම් බිය වෙලා ඉන්න බවක් තමයි අපට පෙනෙන්නේ. විශේෂයෙන්ම සුදු අලියෙක් බවට පත්ව තිබූ හම්බන්තොට වරාය රටේ ආදායම් මාර්ගයක් බවට පත්කිරීමට අප රජය විසින් කටයුතු කිරීම ඉතිහාසගත වන බව කියන්න කැමතියි. රජයක් ලෙස රාජ සම්පත් උපරිම ප්‍රයෝජනයට ගැනීම තමයි අපේ අරමුණ. රජයේ වගකීම වන්නේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථාව ලබා දීම, රට විකුණා යෑම කියන සංවර්ධන කටයුතු කඩාකප්පල් කිරීමට ඈගානායට ඉදිරියේදී ජනතාව විසින් නිසි පිළිතුරු ලබා දෙනු ඇතයි මම බලාපොරොත්තු වෙනවා. කැබිනට් මණ්ඩලය එදා තීරණය කරේ මේ විවාදෙදී යම් කිසි ප්‍රශ්නයක් මතු වුණා අපි සලකා බැලිය යුතු කාපෝ කැබිනට් මණ්ඩලය රැස් වෙනවා නැත්නම් මේක අත්සන් කරලා කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන්න කියලා. ඇත්ත වශයෙන්ම විවාදයේ පැවැත්වුවේ නැති නිසා අපිට මේ ප්‍රශ්නේ මේ කැබිනට් මණ්ඩලයේ රැස්වෙන්න උවමනා වුණේ නැහැ. අදාළ ඇමතිතුමා අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ අනුවම ඒ ගිවිසුම අත්සන් කරා. මං හිතන්නේ අපේ මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කිරීමෙන් මට කරුණු පැහැදිලි කිරීමට අවස්ථාව ලබා දීම ගැන මං ස්තුතිවන්ත වෙනවා.
සොටික
පළවෙනි
එක දැන් ඔබතුමා ඉදිරිපත් කරා පාර්ලිමේන්තු විවාදයකින් පසුව පාර්ලිමේන්තු ඇතුළෙන් ඇති වෙන කරුණු අනුව මේක සංශෝධනය කිරීමට අවස්ථාවක් තිබුණා කියලා. නමුත් ඔබතුමා දන්නවා පාර්ලිමේන්තු විවාදයේ දින තීරණය කළ තිබුණේ සිකුරාදා. ඒ සිකුරාදා හතහමාර වනතෙක් ඒ විවාදය පැවැත්වෙනවා. ඔබතුමාලා සෙනසුරාදා 9:30ට ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණා. ඒතර පාර්ශ්ව තුනක් වරාය අධිකාරියත් ශ්‍රී ලංකා රජයත් චයිනා මර්චන් සමාගමත් කියන පාර්ශ්ව තුනක් මෙම ගිවිසුමේ පාර්ශ්වකරුවන් බවට පත් වී තිබෙනවා. ඒතර ඔබතුමා විශ්වාස කරනවාද හවස හතහමාර වනතෙක් විවාදෙ ගිහිල්ලා පහුවදා 9:30ට පාර්ලිමේන්තුවේ ඇති වෙන සංශෝධන ඇතුළත් කරන්න පුළුවන් කියලා? ඒ නිසා පාර්ලිමේන්තු විවාදය ඒ තුල මතුවෙන කරුණු මත සංශෝධනය කිරීමට අවශ්‍ය වෙන කාල පරිච්ඡේදයක් තිබුණේ නැහැ නේද? ගිවිසුම අත්සන් කිරීමේ කාලය එක්ක
මන්ත්‍රීතුමා මෙතන කරුණු මතුණා නම් අපිට රැස් වෙලා කැබිනට් මණ්ඩලයේ මේ ගැන සාකච්ඡා කළා. ඒ සමාගමයට කියන්නේ අපි තව පැය 48ක් දෙන්න අපි සංශෝධන සාකච්ඡා කළා. ඔබ සමග මේක අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා අපිව පිළි අරගත්තා නะ. ඒතේ தත්ත්වය ඇති උනේ නැහැ. ඒ නිසා එදාම මේ අය අත්සන් කරා. මොකද මේ අයටත් වෙනත් වැඩ කටයුතු තිබුණා. උවමනා නම් අනික් වැඩ කටයුතු කල් දාන්න කියලා හිටියේ. ඒත් ඇත්ත වශයෙන්ම එහෙම தත්ත්වයක් ඇති උනේ නැති නිසා අත්සන් කළා එතුමන රට ගියා.
දෙවෙනි ප්‍රශ්නේ.
දෙවෙනිද අපි අරගත්තා.
ඒ කියන්නේ ගරු කතානායකතුමා අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. එනස ඔබතුමාලා යහපාලනේ නම් කරන්නේ. ඔබතුමා දැන් මගේ මයික් එකත් විවෘත වෙලා තියෙනවා. එතුමාගේ මයික් එකත් ඔන් වෙලා තියෙනවා. කොහොමද දන්නේ කතා නේද?
මේ ඔබතුමා ප්‍රශ්න යන්නේ දැන්.
ඉතින් එතුමා කතා කරන තැනින් තැන.
දැන් අහන්න හරි.
හරි. නෑ. ඒ නිසා ගරු කතානායකතුමනි, කියන්නේ සිකුරාදා ඔබතුමාලම තමයි දින තීරණය කරේ. කියන්නේ හදිසි පක්ෂනායක රැස්වීමකදී තමයි සිකුරාදා විවාදේ ගනු ලැබුවේ. අඟහරුවාදා දිනේ තීරණය කර මෙමෙ සෙනසුරාදා ගිවිසුම අත්සන් කිරීමේ දිනේ තීරණය කළ තිබුණ ඔබතුමාලම තමයි. ඒතර ඔබතුමාලා සද්භාවයෙන් නම් ඒ විවාදෙ ගෙනාවේ. ඔබතුමාලට තිබුණා විවාදයෙන් සහ ඒ ගිවිසුම අත්සන් කරන කාල පරිච්ඡේද ගිවිසුම හොඳ නරකද වෙන විවාදයක්. ඒක විවාද කරගන්න ඕන දෙයක් තිබුණා. නමුත් ඒ කාලය තුර යම් සැලකිතු කාලයක් තබා ගත යුතු තිබුණා. ඒ නිසා ගරු කතානන්ද කිසිසේත්ම පාර්ලිමේන්තුවේ ඇති වෙන සංශෝධන ඇතුළත් කිරීමේ බලාපොරොත්තුවක් ඒක තිබුණායි කියන එක ඔබතුමා ඉදිරිපත් කරනක අපි පිළිගන්නේ නැහැ. දෙවෙනි කරුණ දැන් ගරු කතානායකතුමනේ වැඩ වර්ධනයත් එක්ක ජනාධිපතිතුමා සාකච්ඡාවක් පැවැත්වුවා එම වෘත්ති සමිති සමග. එම වෘත්ති සමිති වලට එකඟතාවයක් ලබා දෙනු ලැබුවා ජනාධිපතිවරයා සමග එකඟ වෙන. ඒ කියන්නේ වෘත්ති සමිති සහ ජනාධිපතිවරයා සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එකඟ වෙන සංශෝධන මේකට ඇතුළත් කළ හැකි බව. ඒ වගේම මහින්ද සමරසිංහ වරාය අමාත්‍යවරයා මාධ්‍යක ගුවන්විදුලි සංස්ථාව සමග කරන ලද සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කරා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විවාදයේ සංශෝධනයට භාජනය කරා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ගිවිසුම සංශෝධනයට භාජනය කරා. ඒ අනුව අලුත් වගන්තියක් ඇතුළත් කරනු ලැබුවා ගිවිසුමට. ඒ ගිවිසුමේ තියෙනවා කියලා ජනාධිපතිවරයාට අවශ්‍ය නම් මෙහි සංශෝධනය කළ හැකි බව. ඒතර මම දැනගන්න කැමති දැන් වරාය අමාත්‍යවරයා මේක ප්‍රකාශ කරලා තිබුණා. ජනාධිපතිවරු වෘත්ති සමිති වලට කියලා තිබුණා සංශෝධන ගේන බව. ඒ නිසා ඔබතුමාලා අත්සන් කරන ලද ගිවිසුමේ ජනාධිපතිවරයාට මෙය සංශෝධනය කළ හැකි කියලා වගන්තියක් තිබෙනවාද? සහ ඒ වගේම සිකුරාදා විවාදයට බඳුන් කිරීමට ඉදිරිපත් කළ තිබුණ ගිවිසුමද සෙනසුරාදා අත්සන් කරේ?
හොඳයි. අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු ගිවිසුම තමයි අපි අත්සන් කරේ. සංශෝධන නැහැ. ඇත්ත වශයෙන්ම අපි සාකච්ඡා කරේ මේ අවස්ථාවේදී අපි කාලේ යෙදෙව්වේ අපිට උවමනා වුණොත් අත්සංකරණ එක කල් දාන්න තිබුණා. අන්නේ ඒ කාරණේ තුනෙන් අපිට තමයි තීරණය කරන්න උනේ එදා හැන්දෑවේ විවාදය ගෙනියනකොට මේ සංශෝධන ගැන අපි සලක ලබන්නවද නැද්ද කියලා. අපි සලක ලබන්නේ ව ටික එහෙනම් අපිට කියන්න දුන්නා මේව සලක ලබන්නට ලෑස්ති. ඒ නිසා අපිට ඒ සමාගමයට ඉන්න නිසා ඒ සමාගමයක කතා කළා සමාජයට සමාර සංශෝධන කුඩා ඒවා නම් සිකුරාදකල්ලා සෙනසුරාදකල්ලා ඉරිදා අත්සන් කරන්න තිබුණා කෙසේ ඉඩ තිබුණා මම ඒ සඳහන් කර හැටි තාමත් සංශෝධන වමනානම් ඉදිරිපත් කළා දෙකම සාකච්ඡා කළා වැඩ කටයුතු කරන්නේ ඒතයි බැලුවේ බොහෝ දුරට ඒ සංශෝධන ගැන තීරණයක් සිකුරාදා ලැබලා දෙන්න ඒකයි විශේෂයෙන්ම අපේ ස්ථාවරය ඒක අපිට වමනා වුණේ මේ මේ ගිවිසුම අත්සන් කරන්නට පෙර පාර්ලිමේන්තුව දාන්න සමහර කරුණු තියෙනවා අපිට පිළිතුරු දෙන්න පුළුවන් ඒත් අපි සලකා බැලිය යුතු කාරණා තියෙනවා නම් ඒක සාකච්ඡා කරලා ඒ වැඩ කටයුතු කරගෙන යන්න ඒත් ඒ එක්කම මේ ඒ සභාවේ කරන එක වෘත්තීය සමිතිය එක්ක තුනේ තව එක ප්‍රශ්නයක් ඒක වෙන එකක් තෙල් සංස්ථා වෘත්තීය සමිති කිව්වේ මේක අපිට දෙන්න කියලා ඒත් වරාය අධිකාරිය කිව්වා මේක අපිට අයිති අපි තමයි තීරණය කරන්නේ මේ වැඩ කටයුතු මොකද්ද කරන්නේ කියලා. ඒ අනුව ඒ අන්තිම අයිතිය තිබුණේ තෙල් වරාය අධිකාරියට. දැන් මෙතන වෘත්තීය සමිති ඉල්ලුවේ වරායට අයිතියක තමන්ට වෘත්තීය මේ වෘත්තීය සමිතිය තමන් මේ විදිහට කර වැඩ කටයුතු කරන්න කියලා. ඇත්ත වශයෙන්ම තෙල් සංස්ථාවෙන්වත් එහෙම ඉල්ලීමක් කරලා තිබුණේ නැහැ. අපි මෙතෙන්ට මේ ගිවිසුම ඉදිරිපත් කරේ විශේෂයෙන්ම අපි පාර්ලිමේ ඉදිරිපත් කරන පොරොන්දු වෙන නිසා එතකොට මේ ගැන සංශෝධනය කරනවා නම් එතනින් තමයි අපිට සංශෝධන ගැන සාකච්ඡා කරන්න තිබුණේ ඇත්ත වශයෙන් මේ සම්පූර්ණ එක වරායන් ඉවත් කළා මේ තෙල් සංස්ථාව දෙනවා කියන්නේ මේ සම්පූර්ණ ගිවිසුම සම්පූර්ණයෙන්ම වෙනස් කරන එකක් එහෙනම් ඒ ගිවිසුම ඒක සාකච්ඡා කරන්න තිබුණා ඒ කාලෙදි මමත් මාව හම්බුනේ නැතිත් මම මේ ගැන එයාට සඳහන් කරා පස්සේ මම තමයි ඊගාගේ ලිපිය මට ලැබිලා වරාය සංස්ථාවට මේ වරායමතුමාට ලැබලා දුනිත් එතුමගේ ස්ථාවරය වුණේ මේ සියල්ලම මේ වරාය සියල්ලම ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිති අපිට මේ ණය ගෙවන්න තියෙන්නේ ඒ නිසා අපි මේකෙන් වැඩිම ආදායම ලබන ක්‍රමවේදය අනුව ක්‍රියා කරන්න ඕන කියලා මේක අපි සලකලා බලන්න ලෑස්ති ඒත් අපිට පොරොන්දුවක් දෙන්න බෑ මේක නම් හොඳ මේක අපි සලකලා බලන්නම් ඒත් නැත්තම් අපිට සිදු වෙනවා අපේ ක්‍රමවේදයන් ඉදිරියට යන්න මේ සල ඒ කාරණේ විතරයි තිබුණේ එතන වෘත්තීය සමිති වලට
හොඳයි ගරු මන්ත්‍රීවරු පස් දෙක නම් අවසానයි පෑදලි කිරීමක් ගරු අගමැතිතුමා කැමති නම් අවස්ථාවක් දෙන්න පුළුවන්
නෑ මම කිව්වා වෘත්තීය සමිති වල ඉල්ලීමුයි අපේ මේ ගිවිසුම අතර වෙනසක් තිබුණා
මොකද ගරු ගරු ගරු
පෑදලි කිරීමක් ඉන්න
ගරු අගමැතිතුමා
දයින පෝට් සමාගමේක මේ අය කිව්වේ වරාය අධිකාරියට අයිතිවාසිකම් තෙල් සංස්ථාවට ලැබලා දෙන්න කියලා ඒ තෙල් සංස්ථාවෙන් එහෙම ඉල්ලීමක් කළා තිබුණේ නැහැ. ඒකට කැබිනට් එකේ කතා කරලා ඇමතුමාට කියන්නේ මේක අපිට අයිති තෙල් සංස්ථාවට නෙමෙයි කියලා.
දැන් මෙතුමා තව පැහැදිලි කිරීමක් ඉල්ලන ඔබතුමා
සූදානම්. දෙන්නා මං කියන්න.
හොඳයි.
ගරු කතානායකතුමනි දැන් මන් අපි පිළිගන්නවා වරාය අධිකාරියත් තෙල් සංස්ථාවත් දෙකම ආණ්ඩුවේ. 2016 වසරේ නැවුතේ වරාය අධිකාරිය සතු ගබඩා සංකීර්ණය නැව් තෙල් සැපීමේ පාසුකම් සඳහා ටෙන්ඩර් කැඳවීමක් කරා. ඒ කැඳවීමට තෙල් සංස්ථාවක් ටෙන්ඩරයක් ඉදිරිපත් කරා. එතකොට ඒ ටෙන්ඩරේදී ඒ කියන්නේ ගබඩා සංකීර්ණ වරාය අතේ තබාගෙන තෙල් සැපීමේ අංශය තෙල් සැපීමේ සේවය සඳහා ටෙන්ඩර් කැඳවනකොට තෙල් සංස්ථාවක් ටෙන්ඩරයක් ඉදිරිපත් කරා. ඒ නිසා මේක හදිසියේ තෙල් සංස්ථාව කියපු කරුණක් නෙවෙයි. ඒ ටෙන්ඩරෙන් සමාගම් දෙකක් තෝරා ගන්න ලැබුවා. ඒ සමාගම් දෙක අතරත් ඉදිරියෙන් හිටියේ තෙල් සමාගම. මම හිතන්නේ විකුණන බාර අමාත්‍යතුමා එක දන්නවා. ඒ නිසා ගරු කතානායකතුමනි මේක හදිසි තත්වයක් නෙවෙයි. තෙල් සංස්ථාව විසින් දිගටම මේ නැව් තෙල් අංශය ඔවුන් වෙත පවරන්නේ කියන යෝජනාව තිබුණා. ඊළඟ ඔබතුමාගෙන් මම දැනගන්න කැමැති දැන් එතකොට ජනාධිපතිවරයා එදා වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡාවේදී කිව්වා පැහැදිලි ලෙසම අඟහරුවාදා අර විකුණන බාර ඇමතුමත් කවුද කවුද මේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු බාර ඇමතුමත් ජාත්‍යන්තර වෙළඳ බාර කටයුතු ඇමතුමත්
ඔයිට ඕඩර් විකුණන බාර ඇමති කෙනෙක් නැහැ කිසි දෙයක් විකුණනත් නැහැ ගිය ආණ්ඩුවෙන් තමයි විකුණලා තියෙන්නේ මේගොල්ලන් ඒ වෙලාවේ කොයිලා හිටියත් දන්නේ
අපි ආර පොයින්ට් එකට යන්න දැන් අපි මේක විවාදයක් කරගන්න නැතුව
කරු කතාව
ඔව් වෙන කතු රාජ්‍යයක් තියෙනවා
ඒක ඒකෙනම විකුණන බාර ඇමති කමක් නැති බව එතුමා නැගිටලා පෙනී සිටියා මම විකුණන බාර ඇමතුමට නැගිටින්න කිව්වේ නෑ මම මේ කියන්නේ ගරු කතානායකතුමනි එතුමත්
වරාය භාර අමාත්‍යවරයා තෙල් භාර අමාත්‍යවරයාත් එක්ක සාකච්ඡාවක් අඟහරුවාද දිනේ ලබා දෙන බව ජනාධිපතිතුමා පොරොන්දු වුණා. එතකොට තෙල් සංස්ථා වෘෂම්ති වලට තිබේ එකඟතාවය තමයි අඟහරුවාද අදාළ පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කිරීමෙන් අනතුරු අත්සන් කරනවා කියන. එතකොට ජනාධිපතිතුමා එසේ පොරොන්දුවක් ලබා දී තිබීදී තමයි සෙනසුරාදා අත්සන් කරන්නේ. නැවත නැවතත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් නැවත සාකච්ඡාවක් කරා කියනවා එතුමන මේක සංශෝධනය කළ හැකියි කියලා. ඒ නිසා දැන් ජනාධිපතිවරයා වෘත්ති සමිතිය හමුවෙත් වරාය අධිකාරී වරාය භාර අමාත්‍යවරයා මාධ්‍ය හරහාත් මෙය සංශෝධනය කළ හැකි ජනාධිපතිවරයාගේ සංශෝධනයන් අනුව එවැනි සංශෝධන ගිවිසුම ඇතුළත් කළා යයි කියන එක මේ අසත්‍ය කරුණක්. එනිසා ගරු කථානායකතුමා වෘත්ති සමිතිත් මේ රටේ ජනතාවත් ජනාධිපතිවරයා සහ වරාය අමාත්‍යවරයා සි රැවටීමකට භාජනය කරනවා. ඔබතුමා ඒක පිළිගන්නවද?
ඈ මෙතන කාරණා දෙකක් තිබුණා. මේ සභාවේ අපි සාකච්ඡා කරේ මේ ගිවිසුම තියෙන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි චයිනා මර්චන්ට් සමාගම අතර. මේ වෘත්තිය සමිති කතා කරේ වරාය අධිකාරිය මේ කොටසක් Tamanට දෙන්න කියලා වෙන වෙන ඒක වෙන ගිවිසුමක්. මොකද්ද මෙතන සිදුනේ? මෙතන සිදුනා ඒ වෘත්තිය සමිති. වරාය වෘත්තිය සමිති කියනවා මේ කොළඹ ලාභේ දාන්න එපා හම්බන්තොට විගහට මෙතනින් පැනලා එන්න කියලා. වරාය වෘත්තිය සමිති මේකට වෙන කතාවක් කිව්වේ. තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති කෙසේ හෝ 2013 අලුතෙන් හිතන්ට උනේ අපිට මේ එකකවත් ගෙවන්න මුදල් කොහෙද තියෙන්නේ? මෙතන කොළඹ වරාය කිව්ව එක හරි දැනට රුපියල් මිලියන 51,530ක් අපි අලාභ ලබලා තියෙනවා. ඉතින් කොළඹ වරාය දියුණු කරන්න තියෙන මුදල් තමයි එතෙන්ට ගියේ. ඉතින් ඒ අතරදී අපි අලුතෙන් බැලුවා ඒ රටේ ණය ගෙවන්න තියෙනවා. රට ණය ගෙවන්න තියෙනවා. ඒ ක්‍රමවේදය දිහා බැලලා තමයි අන්තිමට වලාය අධිකාරිය කිව්වේ මේක ගෙවන්න පුළුවන් උපරිම ආදායමක් ලැබලා ගෙවන්න පුළුවන් ක්‍රමවේදයකට අපි යන්නේ කියලා. ඒත් මෙතන කාරණා දෙකක් තියෙනවා. මෙතන කවුරුවත් කිව්වේ නැහැ මේ මෙතන සාකච්ඡා කරේ වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරියයි චයිනා මර්චන්ට් සමග තිබුණ ඒ ගිවිසුම. ඒකේ කොන්දේසි එකඟ වෙනවද නැද්ද? තවත් කොන්දේසි උමනාද කියලා යෝජනා කරන්න තිබුණා. මෙතන තිබුණේ තව වෙන කාරණයක්. මෙතන තියෙන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිති කිසි දවසක ශ්‍රී ලංකා තෙල් සංස්ථාවෙන් මේක ඉල්ලා තිබුණේ නැහැ. වෘත්තිය සමිතිය කිව්වා මේක දෙන්න කියලා. තෙල් සංස්ථා ඉල්ලීමක් නැහැ ඉතින්. ඒ කරානම් එහෙම ප්‍රශ්න තිබුණා නම් කැබිනට් මණ්ඩලෙ විසඳ ගන්න තිබුණා. ඉතින් ප්‍රශ්න දෙකක් මෙතන තිබුණා. ජනාධිපතිතුමා ඉදිරියේ ප්‍රශ්න දෙකක් තිබුණා. සංශෝධනය කරන්න වගන්තියක් තියෙනවා. ඒත් මොකද සංශෝධනය කරන්න කියලා අපි දැනගන්න ඕනේ. එතකොට අපි සංශෝධනය කරාම මේ පැත්ත එකත් කතා කරලා එකඟ කරගෙන මේ වැඩ කටයුත්ත කරන්න.
බොමිතුයි ගරු ශ්‍රීධරන් මැතිතුමා.
ගෞරව பிரதம அமைச்சர்வளி வடக்கு கிழக்கு மாகாணங்களில் 2008-2009 இறுதி யுத்தத்தின் போது கைத்தொழில்கள் கடைகள் உட்பட அதிகமான வர்த்தக நிலையங்கள் முழுமையாக அழிக்கப்பட்டமை பற்றி கௌரவ பிரதம அமைச்சர் அவர்கள் அறிவார். அவ்வாறு அழிக்கப்பட்ட கைத்தொழில்கள் கடைகள் உட்பட வர்த்தக நிலையங்களின் உரிமையாளர்களுக்கு இதுவரையில் எதுவித நஷ்டகிடும் கம்பன்சேஷன் வழங்குவதற்கு நடவடிக்கைகள் எடுக்கப்படவில்லை. அவ்வாறனில் அண்மைய காலங்களில் சர்வதேச அபிவிருத்தி அமைப்பின் ஐடிஏ அனுசரணையுடன் வழங்கப்பட்டு வந்த 9% வட்டிக்கு 5 மில்லியன் ரூபாய் உச்சத்தொகையினை கொண்ட வங்கிக் கடன் முறைமையும் தற்போது நிறுத்தப்பட்டுள்ளது என்பது. ஏற்படி நஷ்டஈடுகள் மற்றும் கடன் என்பன உரியவர்களுக்கு மீள வழங்குவதற்கு இந்த அரசாங்கம் எடுக்க உள்ள நடவடிக்கைகள் என்ன என்பதை இச்சபைக்கு அறிவிக்குமாறு வேண்டுகிறேன்.
Honorable Prime Minister.
පැවති ගැටුම්කාරී තත්ත්වයේ හේතුවෙන් උතුර හා නැගෙනහිර පළාත්වල කර්මාන්ත වෙළඳසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන සඳහා සිදු වූ හානි වෙනුවෙන් වන්දි මුදල් ගෙවීම සිදු කරනු ලබනවා. එම වැඩසටහන යටතේ උපරිම වශයෙන් රුපියල් 100,000 මුදලක් විපතටපත් ව්‍යාපාරික ස්ථාන සඳහා වන්දි වශයෙන් ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. උතුරා නැගෙනහිර පළාත්වල ගැටුම්කාරී තත්ත්වයේ බලපෑම් ඇති වූ ප්‍රජාවගේ ජීවනෝපාය නගා සිටුවීමටත් කෘෂි ආර්ථික කටයුතු වැඩි දියුණු කිරීමත් තිරසට සමාජීය ආර්ථික සංවර්ධනයක් අනුමුණ කරගනිමින් ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ ඉන්ටර්නැෂනල් ඩිවලොප්මන්ට් ඇසෝසියේ අනුග්‍රහයෙන් විශේෂ නායෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනු ලැබුවා. මේ මගින් ග්‍රාමීය මට්ටමේ සංවර්ධන සමිති හරහා ණය පහසුකම් ලබා දීම සිදු කරනු ලබනවා. මේ ණය යෝජනා ක්‍රමයේ අත්හිටුවා නොමැති අතර අගතියටපත් ව්‍යාපාරිකයන් විසින් තම ණය අයදුම්පත් අදාළ ප්‍රාදේශීය ලේකම් ආ දිස්ත්‍රික් ලේකම් මගින් ඉදිරිපත් කළ විට කර්මාන්ත ණය යෝජනා ක්‍රමයේ යටතේ මෙම ණය මුදල ලබා දීමට කටයුතු කරන බවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නැවත පදිංචි කිරීම හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශ විසින් මා වෙත වාර්තා කර තිබෙනවා. ගරු කථානායකතුමනි, අප රජයට බලයට පත් වූ දින සිටම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගැටුම්කාරී තත්ත්වෙන් හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමටත් ජනතාවගේ ජීවනපාය වැඩි දියුණු කිරීමටත් සංහිඳියා ප්‍රවර්ධනය කිරීමටත් ප්‍රමුඛත්වය ලබා දුන්නා. ඉදිරියේදී ආකාරයටම කටයුතු කිරීමට රජයක් වශයෙන්යි බලාපොරොත්තු වන බව ප්‍රකාශ කරන්න කැමැති.
ගෞරව பிரதம அமைச்சர் அவர்களே, இதையோடு இணைந்த வகையிலே கிளிநொச்சி முல்லைத்தீவு மாவட்டங்களில் 2009 ஆண்டுக்கு முதல் இருந்த வர்த்தகர்கள் தங்களுடைய வர்த்தக நிலையங்களை ஜனசக்தி இன்சூரன்ஸ் மற்றும் இலங்கை காப்புறுதி கூட்டுத்தாபனம் போன்ற காப்புறுதி நிறுவனங்களிடம் கோடிக்கணக்கான ரூபாய்களுக்கு காப்புறுதி செய்திருக்கிறார்கள். ஆனால் இதுவரை அந்த காப்புறுதி நிறுவனங்கள் அவர்களுக்கான காப்புறுதி கொடுப்பனர்களை வழங்காமல் ஏமாற்றி வருகின்றன. குறிப்பாக கிளிநொச்சி மாவட்டத்திலே ஒரு வர்த்தக நிலையம் 2 கோடி ரூபாய்களுக்கு மேல் காப்புறுதி செய்திருக்கிறது. ஆனால் காப்புறுதி பணங்கள் ஒழுங்காக 2009 அவர்கள் இடம்பெயர்ந்து ஓடும் வரையும் கட்டப்பட்டிருக்கிறது. ஆனால் அந்த காப்புறுதி நிறுவனங்கள் இப்பொழுது அதனை வழங்குவதற்கு நடவடிக்கை எதனையும் முன்னெடுக்காமல் அவர்களை ஏமாற்றி வருகின்றார்கள். இந்த விடயம் தொடர்பாக தங்களுடைய கருத்தை அறிய அந்த மக்கள் விரும்புகிறார்கள், அந்த வர்த்தகர்கள் விரும்புகிறார்கள்.
මේ තියෙන රක්ෂණ සමාගම් වල ගෙවීම් ඒක රජයෙන්ම කරන්නේ නැහැ. මේ සමාජ රක්ෂණ සංස්ථා පුද්ගලික ඒවත් ඒ පිළිබඳ කරුණු මට ලබලා දෙනවා නම් මම ඒ රක්ෂණ සංස්ථා එක්ක සාකච්ඡා කරන්න කියලා පියවර අරගෙන ඒ අය සමග මේක පැහැදිලි කරන්න. කටයුතු ක්‍රියාමාර්ගයේ කුමක්ද කියලා අපිට හොයාගන්න පුළුවන්. ඒත් මට කරුණු ලැබුවොත් මම ඒ අය එක්ක අපි සාකච්ඡා කරන්න අපි නිලධාරීට දැනුම් දෙන්න.
ரெண்டாவது வினா,
செகண்ட் க்வெஸ்சன், யா
ரெண்டாவது வினா, பல தடவை கணக்கு அவருடைய வர்த்தகருடைய இழப்பீடுகள் தொடர்பாக கிளிநொச்சியிலே முல்லைத்தீவிலே கணக்குகள் எடுக்கப்பட்டிருக்கிறது. ஆனால் இதுவரை அவர்களுக்கு எந்த முடிவுகளும் கிடைக்கப்பெறவில்லை. ஆனால் நீங்கள் இப்பொழுது வழங்கியது போல் ஒரு உங்களிடம் ஒரு ஆலோசனையை பெற்றுக்கொள்ளலாம். இந்த கிளிநொச்சி முல்லைத்தீவும் முழுமையாக யுத்தத்தால் அழிக்கப்பட்டு அவர்கள் முழு சொத்துக்களும் இழந்த நிலையில் இடம்பெயர்ந்தவர்கள். நீங்கள் ஒரு முறை ஒரு சந்தர்ப்பம் தந்தால் அவர்களை இங்கே அழைத்து உங்களோடு சில விடயங்களை பேசிக்கொண்டால் அவர்களுக்கு சில ஆதாரங்களை வழங்குவதன் மூலம் உறுதிமொழிகளை வழங்குவதன் மூலம் அதற்கான நடவடிக்கை எடுப்பது இலகுவாக இருக்கும் என்று கருதுகிறேன். அதற்கான ஒரு வாய்ப்பையும் ஒரு தேதியையும் உங்களுடைய அமைச்சுக்குழால் நீங்கள் தருவது பொருளாதார அபிவிருத்தி அமைச்சர் என்ற வகையில் பொருத்தமாக இருக்கும் என்று கருதுகிறேன்.
பிரச்சனை போதுரட்ட பிரதிசாந்தான பந்தனாகார பிரதிசாந்த அமாத்தியான யாட்டத்தை தீயன்னு எத்மே எம்மத்துமாட்டு கியாண்ணாங் அப்பே ஆர்த்திக கட்டுத்து அமாத்தியான் முதல் அமாத்தியான் சேத் அதால நிலதாரின் எத்துமகே நிலதாரின் සමග මේ අය එක්ක මුණ ගැහෙන්න සාකච්ඡා කරන්න ඊට පස්සේ වුමනා නම් මම මන්ත්‍රීතුමත් ඒ අයත් මුණ ගැහෙන්න.
Okay, thank you.